Garu Fauzi Mantituma, order please. Garu Kokila Gunavadana Mantituma Mullasanita.
Arabh karan Garu Mantituma.
Madam Chairperson, I am happy to associate myself in the budget debate on the budget presented by His Excellency Ranil Wickremesinghe. I thank you for the opportunity given to me to speak a few words on the budget for 2024. After 75 years of independence, we find ourselves in a dire situation as a result of mismanaging the economy of several decades. There is no point in pointing finger at any politician or leaders, and what is needed at the moment is to rescue our motherland from the economic debacles we are faced with. We should not forget the era where we witnessed darkness for several hours a day. Business collapsed, tourism industry crumbled, jobs lost, and essential goods became scarce. Public transport failed, and the people of the country faced severe difficulties which they have not experienced during past several decades. The social and political stability, rule of law was at stake, and law of the jungle took precedence in the first half of the year 2022. We are all aware that under these circumstances, no investment flow into this country and the national economy was affected. Tourist arrival halted, and as a result, people had to undergo difficulties which they have not experienced earlier. The economic crisis faced by the country in 2022 and 2023 have proved challenging for the government in more ways than one. While trying to salvage and stabilize the economy, on the one hand, the President has also, on the other hand, had to provide relief to the suffering people to the extent possible in the given circumstances. Ranil Wickremesinghe was given the responsibility to lead this country and build the economy on a mandate given by 134 parliamentarians, and a challenging task to fulfill. I am happy to note he brought the political and social stability to this country within a short period of time and shows the correct path of obtaining IMF assistance to build the economy and for the purpose of restructuring it. As a result, now the country is stable politically and socially, and we are in the correct path in re-establishing the economy of the country. This budget was presented under the above background, and is not an easy task. We can overcome these challenges only by embracing new concepts and following the path of development which might not be popular to the people, but we certainly a sustainable pathway. The era of political based on fairy tales is now over. A country cannot be developed by making false promises. We need to follow correct economic policies and a hard struggle to overcome the present situation. The budget presented by the Minister of Finance reflects the above principle. Sri Lanka's situation is now better than it was before a year ago. I do not say that the economy has completely recovered, but it has become comparatively better. We can certainly create a more favorable economic environment in the near future if we adopt the correct economic policies without adhering to short-term popular measures. This budget has addressed the low-income earners' requirements. And for the Aswasama program, the budget has allocated 188 billion, which is around 3 times the present expenditure. For the salary incentives of the public servant and pensioners, an additional sum of 133 billion has been allocated. Additional 5,000 million has been allocated to increase the monthly allowance for senior citizens, disabled, kidney patients, and etc. Due to the COVID situation and economic crisis, no allocations were made in the decentralized budget for the last 2 years. This year, 11,250 million has been allocated for the decentralized budget, which will help to enhance the rural development and provide necessary for the villages. In pursuing the proposals, despite economic restraint, colossal sum of money has been allocated for education, health, and agriculture. What makes me most happy is the relief given to the people despite trying times that we are faced with. The increase in the salaries of public servants by 10,000 rupees per month and the increase in the enrollments of pensioners by 2,500 rupees per month will be welcomed by all. The government has appealed to the private sector to follow suit and increase salaries, as well as we hope that the private sector will rise to the occasion. While addressing the needs of the poorer section of society, President Ranil Wickremesinghe has not failed to make several proposals taking into consideration the long-term needs of the country and its economic development. The list of such proposals is too long to bear repetition, having regard to the limited time given to me. However, a few important ones deserves mention. In pursuing budget proposal, despite economic restraint, colossal sum of money has been allocated for education, health, and agriculture. Several important reforms in the field of education outlined by the President will give a boost to the growth of the economy in the long run. The setting of higher national council on education, National Higher Education Commission, and the National Skills Commission, together with the expansion of science.
Honourable Member, you have 2 more minutes. You got two more minutes.
I have 14 minutes left.
You have 12 minutes left.
Yeah, but I have not gone. Give me a few more minutes. With the scholarship education in the university gives hope to the younger generation. The proposal to establish four new universities in the different parts of the country are certainly a step to the right direction. The proposal to develop the state universities while opening up universities in the non-state sector will provide further opportunity for those interested in pursuing higher education within the country. The English for All proposal aims to provide English literacy to all by 2034 will help the youth to access employment opportunities both here and abroad. The health sector in the country has been facing numerous challenges in recent times. The hardest hit and the poor who rely heavily on the public health sector for the help it needs. It is therefore most welcome that the President had paid attention to the needs of this sector with several proposals that will help to improve the situation. He has stated that the government focus will be on issuing specific guidelines for the procurement of medicines and setting up a separate institution for that purpose after conducting a detailed study of the government's medicines procurement process. This will help to ensure an adequate supply of medicine to the government hospitals. The decisions to expedite arrangements to adopt a promotional scheme, this is applicable to both specialists and graduate doctors, will help to reduce the exodus of medical personnel to foreign countries. I entered politics from the Coimbatore Municipal Council, and I am quite aware of the hardship in undergoing by the tenants of the Colombo Municipal City. With the increase of cost of living of them are unable to pay their rents, and it would be a dream for them to have a house of their own. The most progressive budget proposal spelled out in the budget is the transfer of ownership of all houses and condominium parcels in the country owned by UDA, NHDA and government to the tenants free of charge and exempting the houses rent payable by them in respect of those properties to the government or any other institution. This proposal will give relief to more than 50,000 tenants within the Municipal Council of Colombo. As a former member of Colombo, former mayor of Colombo and parliamentarian from the Colombo City District, I am aware of the difficulties of the poor segment of society. The President's announcement that the occupiers of the government-owned apartments who currently pay a monthly rent of around 3,000 rupees per month will no longer have to pay such rents, and the ownership of such houses will be vested in them, has been welcomed by the people. This proposal will also empower these occupants and enable them to raise funds for economic venture they may wish to undertake by mortgaging these houses. The proposal is to provide land ownership for the plantation workers as well as compensation for homeless in the north and east, touch on the vulnerable sections of society, are indeed most welcome. If the proposals are implemented expeditiously and efficiently, I am confident that by the time the next budget is presented, the country will be well on the way to economic recovery.
Thank you. Garu Major Pradeep Udugoda Manchatama, with the minute to Dulhaka Kalyak Thirum.
Garu Mulasana Ruda Mantri Tumini, Mevara Didas Visihatra Varshe Sandaha, Ayavaya Idiripat Karane, Sri Lanka Itihase, Api Ratak Hatiata, Janata Avak Hatiata, Vishala Arthika Arbudaya Kamwe, Vishalu Arthika Prashna Rashiakata, Mundadiratina. අවදියක මා විශ්වාස කරනවා පසුගිය දශක ගණනාවක ඉතිහාසය තුල මෙම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නට බලපාන ලද කරුණු කාරණා රාශියක් එම රාශියක අවසන් ප්‍රතිඵලයක් හැටියට තමයි ශ්‍රී ලාංකික ජනතාව අද මෙම ආර්ථික අර්බුදය හමුවේ විශාල වූ ප්‍රශ්න සහගත තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින්නේ. අපි දකිනවා මේ රටේ අපි ආර්ථික මාෂයෙන් පසුබෑමක් ලක්ුණු ප්‍රධාන කරුණු කාරණා කීපයක් තියෙනවා. ප්‍රධාන කරුණක් හැටියට මා දකින්නේ දශක තුනක් මේ රටේ පැවතිච්ච යුද්ධය හමුවේ අපේ රටේ ආදායම් මාර්ග මෙන්ම අපි විදේශීය රටවල් වලින් ලබාගත් ණය සහනාධාර මේ සෑම දෙයක්ම තුලින් ලැබුණු ඒ අපට ලබා ගන්න තිබ්බ සංවර්ධන කටයුත්ත ආපස්සට ගිය වර්ෂ 30ක් හැටියට තමයි මා දකින්නේ. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමියනි 1971 වර්ෂය තුල ඒ වගේම 1987 වර්ෂ 87 89 කාල සීමාව තුල මේ රට තුල ඇතිවෙච්ච අභ්‍යන්තර කෝලාහල තත්වයන් තුලින් මේ රටේ ආර්ථිකයට යම් කිසි බලපෑමක් සිද්ධ වුණා. අපි දකිනවා ඉන්න අනතුරුව 2019 වර්ෂයේ මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා මේ රට සාමකාමී මාවතට ගෙන ආවයින් පස්සේ අපි දකිනවා එදා සිදුවිච්චි පාස්කු ප්‍රහාරය හමුවේ රටේ තිබෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් සිද්ධ වුණා. මේ තුලින් අපේ රටට විදේශීය සංචාරකයෝ පැමිණීමේ මුළුමනින්ම නැවතුණයි කීවොත් නිවැරදි. මේ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ අපි රටක් හැටියට ආර්ථිකය ගොඩනගන්නට බලපාන ප්‍රධාන කරුණක් හැටියට අපි දකින සංචාරක කර්මාන්තය කඩා වැටෙනකොට ඉන් අනතුරුව 2020 වර්ෂය වෙනකොට අපි කවුරුවත් මේ ලෝකවාසී ජනතාව මුහුණු නුදුන්නු අමිහිරිතම අත්දැකීමකට අපි මුහුණ දෙනවා. ඒ තමයි කොවිඩ් වසංගත තත්ත්වයට සමස්ත ලෝකවාසී ජනතාව මුහුණ දෙන්නට සිද්ධ වුණා. මේ තුලින් අපි දකිනවා මේ රටේ ප්‍රධානතම ආදායම් මාර්ග හැටියට අපි දකින සංචාරක ව්‍යාපාරය, ඒ වගේම මේ රට ආයෝජනය කරන්නට හිටපු ආයෝජකීන්, විදේශීය ආයෝජන, ඒ වගේම තමයි මේ රටේ අපනයන ආර්ථිකය, ඒ වගේම ආනයන සීමාවන්, මේ සෑම දෙයක් තුළින්ම රටේ ආර්ථිකයට මරු පහරක් අපිට එල්ලුණයි කීවොත් අපිට නිවැරදි. මේ කාල සීමාවන් තුළදී අපි දකිනවා රටේ ආදායම් මාර්ග ඇහුරුණාම ඒ වගේම අපිට මේ රටේ ජනතාව බේරගන්නට රජයක් හැටියට ඒ කාල සීමාව තුළ අපේ රටේ තිබ්බ සියලුම ස්ථාවර තැන්පත් මේ සඳහා අපිට උපයෝජනය කරන්නට සිද්ධ වුණා. අපි දකිනවා අද 2022 වර්ෂය තුළ ඇති වුණු අභ්‍යන්තර අරගලයේ හේතුවෙන් ඒ කාල සීමාව තුළ මේ රටේ ජනතාවට මූලික පහසුකම් ටිකවත් දෙන්නට ඒ කාල සීමාව තුළ ඒ රජයන්ට නොහැකි වුණා. අපි ඒක පිළිගන්නට ඕනේ. ජනතාව එදා පාරට බැස්සේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නට නොහැකි වීම තුළින් ජනතාවට වෙන කරන්නට දෙයක් තිබෙන්නේ නැති නිසා ඒ කාල සීමාව තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් විදුලිය, ඒ වගේම ඉන්ධන, ගෑස් මේ සෑම දෙයක්ම ඔවුන්ට අවශ්‍යතා සම්පූර්ණ කරන්නට රජයක් හැටියට නොහැකුණු නිසා එදා ජනතාව වීදිවලට බැස්සා. අපි දැක්කා ඒ කාල සීමාව තුළ මේ රටේ විශාල දේශපාලන පෙරලියක් ඇති වුණා. මේ රටේ කැබිනට් මණ්ඩල වෙනස් වුණා, ජනාධිපතිවරු මාරු වුණා, අගමැතිවරු මාරු වුණා, පක්ෂ මාරු වුණා. මේ දේශපාලන අරගලයක්, මේ ආර්ථික අර්බුදය තුළින් දේශපාලන අරගලයකට අපි මුහුණ දුන්නා. ඉන් අනතුරුව ගරු මන්ත්‍රීතුමියනි, අපි දකිනවා මේ දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයක් තුළට පත්වීම තුළින් මේ රටේ සමස්ත රාජ්‍ය සේම කඩාවැටෙන තත්ත්වයකට පත් වුණා. එදා මේ රටේ ඉන්න දේශපාලන නායකයින්ට බාර ගන්න කියනකොට මේ රටේ ඉන්න කිසිදු දේශපාලන නායකයෙක් මේ අභියෝගය බාර ගන්නට ඉදිරිපත් උනේ නැහැ. අද කුමන කරුණු කාරණා ඉදිරිපත් කරත් එදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය වෙනුවෙන් පෙනී සිටියා. එදා මේ රටේ ඒ කෝලාහල අවස්ථාව තුලදී මේ රට පාලනය කරගන්නට නායකයෙක් ඉදිරිපත් නොවුන නම් අද මේ රටත් වෙන තත්ත්වය මොකක්ද? තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා අහනවා නම් එදා මේ රට මේ විශාල ආර්ථිකම ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේම රටේ පරිපාලනය කඩාවැටෙන්න යනකොට මේ රට කවුද පරිපාලනය බාරගන්නේ කියන ප්‍රශ්නේ අපිට තිබ්බා. නමුත් මා දකිනවා මේ වර්තමානයේ පවත්න ආර්ථික අර්බුදය හමුවේ මේ සමස්ත වර්ෂ දෙකක් තුළ තියෙන මේ අයවැය ඉදිරිපත් කිරීම තුළින් මේ සියලුම් ප්‍රශ්නවලට අපිට උත්තර හොයන්න පුළුවන්කමක් නැහැ. කවුරු හරි හිතනවා නම් මේ අයවැය ලේඛනය තුළින් රටේ තියෙන සමස්ත සියලුම ප්‍රශ්නවලට අපිට විසඳුම් හොයන්නට පුළුවන් කියලා ඒ මා දකින්නේ ජනතාව මුලා කිරීමක් හැටියට. ඒ නිසා මේ අර්බුද හමුවේ වුවත් අපිට අවසානයේ මේ රට කළමනාකරණය කරගන්නට මූල්‍යමය ශක්තිය නැති වුණාම අපිට තිබ්බ එකම විකල්ප විසඳුම හැටියට අපි දකින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුලින් ලබා දෙන ඒ ණය සහ වාරික තුලින් පමණක් අපි හිතනවා නම් මේ රට ගොඩනගන්නට පුළුවන් කියලා ඒක දේශපාලනික වශයෙන් අපි කරන ජනතාව නොමග යෑමක් හැටියට තමයි මා දකින්නේ. වර්තමානයේ ජනතාව අපි කියන්නට ඕනේ විශාල ආර්මේ ආර්ථික අර්බුදය හමුවේ බදු ප්‍රශ්න ඒ වගේම විශාල විදුලිය සම්බන්ධයෙන් විදුලි බිල් ගෙවීමේදී ඇතිවන ප්‍රශ්න ජල ගාස්තු වැඩි වෙලා සෞඛ්‍ය අංශයේ පවතින ප්‍රශ්න තුලින් බෙහෙත්වල මිල ගණන් අධික ලෙස වැඩි වෙලා ඒ වගේම පාසල් උපකරණ බල මිණ ගණන් දිනෙන් දින ඉහළ යනවා. මේ ආර්ථික අර්බුද හමුවේ අද දුක් විඳින්න අහිංසක දුප්පත් ජනතාව කියන එක අපි හැමෝම පිළිගන්නට ඕනේ. ඒ නිසා මෙවර අයවැය තුලින් මා දකින සාධනීය කරුණු කීපයක් තියෙනවා. මේ සාධනීය කරුණු අතරින් ප්‍රධාන තැනක් ගන්නවා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම තුලින් යම්කිසි ආකාරයක මේ රටේ ජනතාව මූණ දීලා තියෙන ගැටලු වලට මෙම තවත් අරගලයකට ජනතාව යොමු වෙන්න තිබ්බ අවස්ථාව යම්කිසි ආකාරයකට අවම කරගන්නට පුළුවන්කමක් ලැබුණා මේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම තුලින්. ඒ නිසා මා දකිනවා මෙම අයවැය තුල අපි සමාජ ආරක්ෂණ ජාලා ශක්තිමත් කිරීම අස්සසුම ව්‍යාපෘතිය තුලින් මේ රටේ සමස්ත ලක්ෂ 23කට ආසන්න ජනතාවක් සඳහා මේ අස්සසුම ක්‍රමවේදය තුලින් ඔවුන්ගේ ජීවිකාව ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සකසලා තියෙනවා. මට තියෙන එකම ප්‍රශ්නය තමයි ගරු මන්ත්‍රීතුමියනි, දැන් මේ අපි සමෘද්ධිය දුන්නා, ජනසවිය දුන්නා, අස්සසුම දෙනවා, මේ ග්‍රාම සේවා වසමක අපේ රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක් සෑම ග්‍රාම සේවා වසමකම රාජකාරී කරනවා.
මේ මාතම මිනිත්තු දෙකක
ලබා දුන්නු සහනාධාර තුලින් මේ ජනතාව ස්වයංව නැගී සිටීමේ ශක්තිය කිසිදු රජයකට හැකියාවක් ලැබුණද කියන ප්‍රශ්නය අද අපිට තියෙනවා. මේ විශාල මුදලක් වෙන් කරලා සමාජ ආරක්ෂණ ජාලා ශක්තිමත් කරලා මේ යන ක්‍රමවේදය තුලින් නම් වෙනස් කිරීම තුලින් මේ ජනතාවගේ ජීවිකාව ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සැකසෙනවද කියන එක පිළිබඳව අපිට තියෙන්නේ අවිශ්වාසයක්. ඒ නිසා අස්වැසුම ක්‍රමවේදය තුලින් අපිට යම්කිසි කාල සීමාවක් දීලා ඔවුන්ට ස්වයං නැගී සිටීමේ ශක්තිය ඇති කරන්න පුළුවන් වැඩසටහනක් හදලා ඒ අස්වැසුම ලබන ප්‍රතිලාභයෙන් ශක්තිමත්ව ගොඩනැගීමේ වැඩසටහනක් සඳහා රජයේ මැදිහත් විය යුතුයි කියන ඒ කරුණ මම මේ අවස්ථාවේ මේ සභාවේ ප්‍රකාශ කරන්න කැමැති. විශේෂයෙන්ම කියන්න විශාල කරුණු කාරණා රාශියක් තිබ්බත් මා කියන්නට ඕනේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල මේ වෙනකොට දශක ගණනාවකට පෙර ගොඩනගපු විශාල ගොඩනැගිලි සංකීර්ණ රාශියක් තියෙනවා. අද මේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ජනතාවට ජීවත් වෙන්නට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගොඩනැගිලි වල ජීවත් වීම අවදානම් සහිත තත්ත්වයක් ඇති වෙනවායි කියන එක මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕනේ කොළඹ 13 සෙන්ට්‍රල් පාර නිවාස යෝජනා ක්‍රමය, ඔරුගොඩවත්ත කම්කරු පුර මහල් නිවාස ක්‍රමය, කොළඹ 2 ස්ටුවර්ට් පාර වැකන්ද ජාතික නිවාස ක්‍රමය, කොළොන්නාව මජීත් පෙදෙසේ පිහිටි නිවාස සංකීර්ණ වැනි නිවාස සංකීර්ණ තුල ජනතාවට ජීවත් වීමට අධි අවදානම් තත්ත්වයක් තිබෙන බවට මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසලා මේ මහල් නිවාසවල සිටින ජනතාව මූණ දීලා තියෙන ගැටලුවට විසඳුමක් සොයන්නට රජයේ
මැදිහත්වීම
මම මේ අවස්ථාවේ ප්‍රකාශකාන්ට කැමැති මට එක විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමියනි. මීට අමතරව මට මතකයි අපි රාජ්‍ය සේවය ගැන අද කතා කරනවා. රාජ්‍ය සේවය අපි බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවය අද තියේද? මිලියන 1.3ක් මේ රාජ්‍ය සේවකයන්ගෙන් සමස්ත රාජ්‍ය සේවයේ නෙවෙයි මා කියන්නේ. සමහර නිලධාරීන් අද කාර්යක්ෂම තමන් ගන්නා වැටුපට රාජකාරිය කරනවාද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම බොල්ගොඩ වැව ආශ්‍රිතව මම හොඳම උදාහරණයක් හැටියට කියන්න වැව ආශ්‍රිතව ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට කිව්වා. මේ මහලුකු වැඩක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමියනි, මේකට කූඩ 4 කූඩයක් බස්සන්න. මේකට මධ්‍යම පරිසර අධිකාරිය, ජල ජීවි, මේ හැම අමාත්‍යාංශයම තියෙන නීති රීති ගෙනහල්ලා අවුරුද්දක් ගියා හරියටම මේ කූඩයක් බස්සන්න මේ බොල්ගොඩ ලේක් එකට. මෙවැනි තත්ත්වයක් තමයි අද රාජ්‍ය සේවය තුළ තියෙන්නේ. ඒ නිසා යම් කිසි වැඩක් කරන මේ රටේ යල් පැන ගිය නීති රීති අයින් කරලා මේ රට ඉදිරියට යන්නට නම් අපි නව නීති ගෙනහල්ලා මිනිස්සුන්ට උපකාර කරන්නට පුළුවන්, මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නීති රීති සකසලා ඔවුන්ව ශක්තිමත් කරන්න සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි බව සඳහන් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කර බහපි සුති.
බොහොම ස්තුතියි ගරු බුද්ධික පතෙන්න මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
සුති මූලස්නාරුඩ මන්ත්‍රීතුමිනි, දැන් මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් වෙද්දිත් මගේ අවධානය සහ කල්පනාව මම යොමු කරන්නේ මීට පෙර අයවැය දෙකකදීම මම සඳහන් කරපු පරිදි. එකක් ඕනම අයවැයකදී පවතින ආණ්ඩු පක්ෂය කියන්නේ ඉතිහාස ඉදිරිපත් කරපු හොඳම අයවැය මේක කියලා. විපක්ෂය කියන්නේ මේක තමයි ඉතිහාස ඉදිරිපත් වෙච්ච දුර්දාන්තම අයවැය කියලා. ඒක තමයි අයවැය ලේඛන ඉතිහාසයේ 77ක් පුරා අපිට තියෙන අත්දැකීම. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් කවදාවත් අපි අයවැය ලේඛනයක වසරකට පසු එහි ක්‍රියාත්මක වුණු කාරණා ක්‍රියාත්මක නොවුණු කාරණා පිළිබඳ සමාලෝචනයක් කරන්නේ. දැන් මේ අයවැය ලේකම් කාර්යාලයක් නැත්නම් අයවැය කාර්යාලයක් බජට් ඔෆිස් එකක් ඇති වෙනවත් එක්කම විය යුතු දේ පසුගිය වර්ෂයේ අයවැය ලේඛනය පිළිබඳ පූර්ව අයවැය විවාදයක්. මේක මම නිතරමතු කරන කාරණයක්. මේ අයවැය විවාදයට අපි ගත කරන මාසික කාලය යම් ප්‍රමාණකින් අඩු කරන විදිහට ස්ථාවර නියෝග හදාගෙන අයවැයට පෙර අපි පූර්ව අයවැය විවාදයක් පැවැත්වුවොත් තමයි ඒ අයවැය විවාදයේ අමාත්‍යංශ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරොත් තමයි අයවැය සම්පාදකයන්ට අමාත්‍යංශවල ලේකම්වරුන්ට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න ඕන කාරණා පිළිබඳව තමුන්ගේ සංවර්ධන සැලසුම් වලට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ඔක්කොම ටික හදලා දාලා අමාත්‍යංශයෙන් අමාත්‍යංශ අපි කතා කරා කියලා ඒ අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරගන්න පුළුවන් කමක් නැහැ මූලාසන අරුඩ මන්ත්‍රීතුමියනි. සම මම නැවතත් ඒ කාරණේ පිළිබඳව සිහිපත් කරමිනුයි මේ විවාදයට එළමෙන්නේ. සා අපේ රටේ නිදහසෙන් පස්සේ අවශ්‍ය වෙන්නේ අයවැය දෙවෙනි වර කියවීමෙන් පස්සේ යන මාසික විවාදයකට වඩා අයවැයට පෙර යෝජනා වසරක ප්‍රගතිය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණාත්මක සටහනක්, ඒ ගැන ගැඹුරු අධ්‍යයනයක්. අද අපි මේ අයවැය කතා කරන සන්දර්භය තුළ මම මගේ අවධානය යොමු කරන්න කැමති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාව. පරමාධිපති බලය තියෙන ජනතාවට ඒක අත්හරින්න බෑ. ඒක ආකාර කීපයකින් ක්‍රියාත්මක වෙනවා. එකක් විධායකය, විධායක කිව්වම ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය, ඒ වගේම රාජ්‍ය සේවය. එතකොට විධායකය සමස්ත විධායකයම අර්බුදයකට ගිහිල්ලා තියෙනවායි කියන කාරණේ හරි පැහැදිලි. මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමන්ලත් කියනවා රාජ්‍ය සේවය හරහා වැඩක් කරගන්න ප්‍රමාදයි. අර මොකද්ද වැවකට දාගන්න අවුරුද්දක් ගියා කියලා. එහෙනම් විධායකයේ අසමර්ථතාවය පේනවා. මේක එක ආණ්ඩුවකට නෙවෙයි, ඉතිහාසය පුරාම එන චෝදනාවක්. ඊළඟට ව්‍යවස්ථාදායකය අර්බුදයකට ගිහිලා තියෙනවායි කියන කාරණය අපි සියලු දෙනාට ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. ඊළඟට අධිකරණ පද්ධතිය අර්බුදයකට ගිහිලා තියෙනවා. හැම අධිකරණයක් නුනත් ඒ වගේම අධිකරණයක් තුල ගත්තත් ඒක තුල සියලු විනිශ්චයකාරවරු නුනත් අර්බුදයකට ගිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා අර්බුදයකට ගිහිලා තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ප්‍රධාන බලකණු තුන මත පිහිටයි මම මගේ විනාඩි ගණන සම්පින්දනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මේකෙදි උදාහරණයකට ගන්න කැමති මුලාසන වරුණ මන්ත්‍රීතුමියනි, දුම්කොළ සහ මධ්‍යසාර මත බදු කියන කාරණය උදාහරණයකට ගන්නෙ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකගතාවේදී එකක් තමයි ආවේ 2023 ජූනි මාසයේ වෙන විට සුරාබදු. මධ්‍යසාර සහ දුම්වැටි මත බද්ද 120කින් ඉහළ නම් වන්නත්, ඒ වගේම 2024 ජනවාරි පළවෙනිදා වන විට උද්දමණයට සමානුපාතික වන ලෙස මත් වතුර සහ දුම්වැටි සඳහා බදු සූත්‍රයක් හඳුන්වා දෙන්නත් එකගතා ඇති වුණා රජය සහ IMF එක අතර ඇති වුණු යම් යම් එකගතා තුළ. නමුත් ඒ පිළිබඳ මේ අයවැයේ විධිමත් විශ්ලේෂණයක් නැහැ. අංක 1. අංක 2, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නැත්තම් නාට දුම්වැටි සම්බන්ධයෙන් මේකට මිල සූත්‍රයක් හඳුන්වා දුන්නත් ඒ මිල සූත්‍රයේ රජය අවශෝෂණය කරගෙන නැහැ. ඒක ඊළඟ කාරණා. ඒ වගේම දුම්වැටි මත මිල සූත්‍රයක් පිළිබඳ යෝජනාවක් තාම මධ්‍යසාර සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් ඇවිල්ලා නැහැ. ඒ වගේම BD සඳහා ක්‍රමවත් බදු අය කරන ගන්නා ප්‍රතිපත්තියක් ඇවිල්ලා නැහැ. මත් වතුර ස්ටිකරේ පිළිබඳව මම මේ සභාවේ කතා කරද්දී සමහරව අපිට උපහාස අපහාස කරා. නමුත් මත් වතුර ස්ටිකරේ පිළිබඳව සත්‍ය පහුගිය වකවානුවේ හොඳටම එළිදර වුණා. ඒ නිසා මේ ආදායම් උත්පාදනය කරගන්න පුළුවන් ක්‍රමවේද මේ සභාවෙම කියවුණා. දල වශයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 60ක් විතර අහිමි වෙනවායි කියලා કૃතිම රාමගේ මම අහපු ප්‍රශ්නයකට හිටපු මුදල් අමාත්‍ය නිවාඩ් මුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්ඩාල් මෙතුමා. එතකොට මේ මුදල් මේ ප්‍රවාහය තුළට ගන්න ක්‍රමවේදයක් තාම සකස් වෙලා නැහැ. ඉතින් ඒක තුළ කොහොමද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාර්ථක අය ප්‍රමාණයක් නැත්නම් මුදල් ප්‍රමාණයක් රජයට එකතු වෙනවයි කියන කාරණේ. ඒක ඉතා පැහැදිලි. අනිත් පැත්තෙන් දැන් මේ දුම්කොළ සහ මධ්‍යසාර සාමාන්‍ය වෙළඳ භාණ්ඩ නෙවෙයි, අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ විශේෂයක්. ඒක හඳුනගෙන තමයි මේ බදු කරන ක්‍රියාත්මක වියතුව තියෙන්නේ. ඒක ක්‍රියාත්මක නොකිරීම තුළම එකක් මුදල් අමාත්‍යාංශයේ තියෙන විධායකයේ සතු. ඒ වගේම ඒකට අවශ්‍ය නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව අපි මෙතන ඉන්නවා. එතකොට මේ ආයතන දෙකම ෆේල් නැද්ද? ෆේල්. ඊළඟට බලන්න මෘදු මත් වතුර බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය. මේ පිළිබඳව අභියාචනාධිකරණයේ තීන්දුවක් දුන්නා. මොකද මේ ඒ තීන්දුවේ කිව්වේ తాවකාලික වර්ධිත වන්න දුන්නු මත් වතුර බලපත්‍ර මේ පිළිබඳ පූර්ණ ක්‍රියාවලිය ඉවර වෙනකන් తాවකාලික අත්අඩංගුව. ඒක සුරාබද්ද දෙපාර්තමේන්තුවත් ඒ නිවේදනේ ඒ කාරණය මුල් කරගෙන ඒ බලපත්‍ර අත්හිටෙව්වා. හැබැයි පැය ගාණයි, දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ගියේ නැහැ. පැය ගාණෙන් ගණන් හදන්න පුළුවන්. ඒක ආපෞස්සරයක් අකුල ගන්න තැනට අභියාචනාධිකරණය පත් වුණා. එතකොට ඒ පළවෙනි සිද්ධිය. දෙවැනි එක මම මේ අවස්ථාවේ සභාගත කරන්න කැමති බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ කම්පැනි. මේක CTC කියලා කියන්නේ, සිලොන් ටුබැකෝ කියලා. නමුත් කවුරුත් දන්නවා බ්‍රිතාන්‍ය ඇමරිකානු ටුබැකෝ කම්පැනිය ගිය 17 වෙනිදා ලියමනක් යවනවා තමුන්ගේ වෙළඳසල් වලට වර්ග 3ක දුම්වැටි අලෙවි කරන්නට එපාය. ඒ පිළිබඳව අභියාචනාධිකරණයේ දුන්නු තීන්දුවක් මත කියලා. ඒකට හැරෙන තැපෑලේ මම ඒක මේ අවස්ථාවේ සභාගත කරනවා කොම්පැනිය ආපු ලියමන. ඉන් පස්සේ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් කියලා නීතිඥ සමාගම, දුම්කොළ සමාගමේ නීතිඥ ආයතනය 18 වෙනිදා ලියුමක් යවනවා. ඒ ලිපියත් මම මේ අවස්ථාවේ සභාගත කරනවා. මේ ලිපි දෙක වැරදි නම් මේ දෙගොල්ලන්ටම පුළුවන් ඒක වැරදි කියලා කියන්නේ. ඒකෙන් ඒ ලියුම යවන්නේ කාටද? නීතිපතිතුමාට. මොකද්ද කියන්නේ? අපි මේකට අභියාචනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අර වෙළඳ පොලේ තියෙන මේ දුම් වැටි පැකට් එකතු කරන්නට එපාය. නාටකයට උපදෙස් දෙන්න එකතු කරන්න එපායි කියලා. එතකොට පෞද්ගලික කොම්පැනියක් නියෝජනය කරමින් නීතිඥ සමාගමක් කොහොමද කියන්නේ නීතිපතිතුමාට මේක එකතු කරන්න එපා කියලා නියෝගයක් දෙන්න කියලා. මේක බරපතල ලියුමක්. දුම්කොළ කොම්පැනිය වෙනුවෙන් නීතිපතිතුමාගෙන් ඉල්ලනවා නාටකයට මෙහෙම උපදෙස් දෙන්නේ කියලා. එතකොට දැන් මේ අධිකරණයේ අර්බුදයකට යාම නෙවෙයිද? එතකොට මම ඒ ලිපිය මේ අවස්ථාවේදී සභාගත කරා. එපමණක් නෙවෙයි. මම ඒක කියනවා CA ඇලයිරක් රිට් ඇලයිරක් 21 ඇලයිරක් 20යි 23 කියන මේ CTC PLC versus NATA and others කියන නඩු තීන්දුව ප්‍රකාරව තමයි මේ ලිපි හුවමාරු වෙන්නේ. එතකොට ඊළඟට ක්‍රිකට් සම්බන්ධයෙන් අපි නෙවෙයි ක්‍රීඩා ඇමතිතුමාම මේ සභාවේ කියපු දේ. හැබැයි මේ සභාව ඒකමතිකව තීන්දුවක් ගන්නෝ අදටත් ඒ අය යහතින් ඉන්නවා. එතකොට අධිකරණයේ අභියෝගයට අධිකරණය ඒ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් දෙනවා එතුමාපත් කරපු අතුරු කමිටුවට. ඊට පස්සේ අතුරු කමිටුව ඉල්ලලස් කරනවා. එතකොට අධිකරණයේ අභියෝගයට ලක් වෙලා නැද්ද? ඒ වගේම පාර්ලිමේන්තු අභියෝගයට ලක් වෙලා නැද්ද? අපේ ආයතන පිළිබඳ හැලුවට ලක් වෙලා නැද්ද? ඒ නිසා මේ අයවැය ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ தත්ත්වය තුළ. එතකොට ක්‍රිකට් සම්බන්ධෙනුත් ඒකනේ. අභියාචනා අධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. පාර්ලිමේන්තුවෙන් චෝදනා එල්ල වෙනවා. ජනතාව අතරින් චෝදනා එල්ල වෙනවා. ඒ නිසා සභාපති විනිසුරුතුමා නැතුව වෙනත් අයට මේක මාරු වෙනවා. ඒ ඒ ඒ සියල්ල ඇති වෙලා තියෙන මෙන්න මේ මේ සන්දර්භය තුළ තමයි අපිට මේ සියල්ල කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක එපමණක් නෙවෙයි. දැන් ඔය ක්‍රිකට් වගේම පාපන්දු සම්බන්ධයෙන් මීට කලින් ඔය වගේ වංචා පිළිබඳ කතාවක් ආවා. ඒක ප්‍රතිඵලයෙන් උනේ මොකද්ද? සිද්ධියට සම්බන්ධ නැද්ද කියන එක නෙවෙයි. අපිත් එක 2010 පාර්ලිමේන්තුවට ආපු ජේශ්‍රී රංග මන්ත්‍රීතුමාට වෙච්ච දේ. එතකොට අධිකරණය තමයි අපදෙන්න ඕනේ. හැබැයි අපදීම පිළිබඳව විනිශ්චයකාරතුමන්ලාට කරුණු ඉදිරිපත් කරද්දී විත්තිය සහ පැමිණිල්ල නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නීතිඥ මහතුරු හිතාමතාම ගත්ත සමහර ක්‍රියාමාර්ග තුළ අගතියට ලක්ුණේ හිටපු මන්ත්‍රී ජේශ්‍රී රංග මැතිතුමා. ඒ එතුමාට
මිනිත්තු දෙකක කාලයක්.
ඒ නිසා මම ඉතා පැහැදිලිව සඳහන් කරන්නට කැමති ඉතා පැහැදිලිව මේ සියලු කාරණාවලින් පේන්නේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මේ කියන සියලු ආයතන අභියෝගයට ලක් වෙලා තියෙන වෙලාවක අයවැය ලේඛනයකින් සංවර්ධන යෝජනා ගැන කතා කිරීම අය විදියට එකතු කරගන්න පුළුවන් සියල්ල එකතු කරගැනීමේ ප්‍රමාදයක් සිද්ධ වෙද්දී වැය දැන් විමත් දෙකට අරමුදල් පිළිබඳව මෙතන සඳහන් කරපු සංඛ්‍යාව මම බෙදලා බැලුවා 225. මන්ත්‍රීවරුට මිලියන 50ක් වැටෙනවා. එතකොට මිලියන 50 ගානේ බැලුවොත් අපිට කවුරුත් දන්නවා ඉස්සර තිබුණේ මිලියන 5යි මේක 10ක් වුණා. අන්තිම අයවැය යෝජනාවල ආවේ මිලියන 15ක් කරා. නමුත් ඒ මිලියන 15 ලැබුණේ නැහැ 2020න් පස්සේ. හැබැයි දැන් මිලියන 50ක් පිළිවද තියෙනවා. හැබැයි ඒ කියන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක. හැබැයි ඒක යාන්ත්‍රණය තාම අපි කවුරුවත් දන්නේ නැහැ. එතකොට වැය පිළිබඳවත් අර අයවල වගේම විශ්වාසයේ බරපතල ගැටලුවක් ඇතිලා තියෙනවා. ඒ වගේම මම මේ වෙලාවේ සභාගත කරන්න කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානයේ ලේකම්තුමා ඉදිරිපත් කරපු ලිපියක් සහ ඒ පිළිබඳව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ලියපු පිළිතුරු ලිපියක්. විශ්වාමිකයන්ට ලබා දෙන 15%ක විශේෂ පොලිය ඒ අයගේ ස්ථාවර තැන්පත් සඳහා. ඉතින් ඒ එක උදාහරණයක් අරගෙන මම පෙන්නන්නේ සමස්ත සමාජයේම අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කතා කරද්දී පරමාධිපති බලය දරන ජනතාව අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඒ පරමාධිපත්‍යය පවර්ලා දෙන ආයතන තුන මා මගේ කතාව පුරා මේ විනාඩි 12කට ආසන්න වෙලාවේ පෙන්වලා දුන්නු පරිදි ආයතන තුල විධායකේ ව්‍යවස්ථාදායකේ අධිකරණය අර්බුදයකට පත් වෙලා තියෙනවා. මෙන්න මේ කියන සියලු අර්බුදයන් හමුවේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයක් ප්‍රායෝගිකව වසරක් තුළ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය
තියෙනවා.
මම අවසාන වශයෙන් මම විදුර වික්‍රමනායක මහත්තුමාට මතක ඇති මීට කලින් මම ගිය අවුරුද්දේ අයවැය විවාදෙදි කිව්වා සමහර දේවල් සල්ලියක් නැතුව කරන්න පුළුවන්. මේ අර මේ පිනට දෙන නම්බුනාම ආචාර්ය තනතුරු මේව සම්බන්ධයෙන් නීති හදන වැඩපිළිවෙළ. දැන් අවුරුද්දක් ගිහිලා තියෙනවා. අපි බලමු මේ අවුරුද්ද ඉවර වෙනකොට ඒ වගේ දේවල් වලට මුදලක් කියන්නේ නැහැ. එතකොට මේ වගේ දේවල් සම්බන්ධයෙන් මේ අපි කියව ජනාධිපති ලේකම් කාර්යාලය අනිකුත් සියලු ආයතන මැදිහත් වෙලා ඒ වගේ මුදලක් වැන් වෙන්නේ නැතිව කළ හැකි දෙයක්වත් සිද්ධ නොවෙනකොට මුදලක් පිළිබඳව කතා කරන කාරණා විශ්වාසනීය යුතු කරන්න පුළුවන්ද? ඒක හමුවේ ජනතාවට තියෙන විශ්වාසයේ දේශපාලන පද්ධතියන් පිළිබඳව බිඳ වැටි මැරෙන්න වෙන කිසිම දෙයක් මේ අයවැය හරහා වෙන්නේ නැහැ.
බොමිස්තුති ගරු සහන් ප්‍රදීප් ප්‍රධාන මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක් තියෙනවා ගරු විදේන නායකතුමා
ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා පෞගිය ආයවේත් මේ පිළිබඳව මතු කරපු බව ඇත්ත මේ විශේෂපතේ පැවරිලා තියෙන අපිට නෙමෙයි අපේ අමාත්‍යාංශය නෙමෙයි පැවරිලා තියෙන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඒ වගේම මේ වන විට ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රස්වන කැබිනට් මණ්ඩලයකදී මේ පිළිබඳව අවධාරණය කරලා ඒ පිළිබඳ මේ වෙන විට විමර්ශන කටයුතු සිද්ධ වෙගෙන යනවා ඒ දැනුම් දීමට මගේ වගකීමක් හැටියටයි මම සලකන්නේ මේ ගරු සභාවට ස්තුතියි
මම ස්තුතියි සාන්ත දිප්පන්සිතුමා
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම 2024 අයවැය ඇස්තමේන්තුව වෙනුවෙන් කතා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා විශේෂයෙන්ම කියන්නට ඕනේ අපේ බුද්ධික පතිරණ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ හදන සංඛ්‍යාලේඛන යථාර්ථයක් බවට මේ වසර තුල 2024 වසර තුල පත් කර ගැනීමේ වගකීම සියලු මැති අමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වගේම රාජ්‍ය නිලධාරීන්ටත් තියෙනවා කියලා. ඒක සහතික ඇත්ත. අපි මේ අස්තමේන්තු ලේඛනයේ තියෙන සියලුම සංඛ්‍යාලේඛන හදන්නේ ගොඩක් වෙලාවට මුදල් අමාත්‍යවරයා නෙමෙයි. ඒ හදන්නේ මේ ආයතනවල ඉන්න ප්‍රධානීන් සහ නිලධාරීන්. එහෙනම් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද කියන එක බලන්න අනිවාර්යයෙන් මේ නිලධාරීන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමියනි මේ රෝසමල් යහනාවක ඉඳලා හදපු අයවැයක් නෙමෙයි. බාධක අභියෝග කම්කටොළු මැද බොහොම අමාරුවෙන් බංකොලොත් වෙච්ච රටක 2024 පියමන් කරන්නට හදපු අයවැය. ඒ නිසා මේ අයවැයෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා අපේ විපක්ෂයේ හිතනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතනවා නම් ඒක මහා මෝඩකමක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මම පුංචි සංඛ්‍යාලේඛන ටිකක් කියන්නට ඕනේ. මුලින්ම ගත්තොත් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි රාජ්‍ය ආදායම හැටියට බිලියන 4259ක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම කොටස් හතරකට බෙදෙනවා. ඒකේ බදු ආදායම බිලියන 3820යි. බදු නොවන ආදායම බිලියන 341යි. ප්‍රධාන හැටියට අපිට බිලියන 20ක් ලැබෙනවා. ඒ වගේම පළාත් සභා ආදායම බිලියන 78ක් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය වියදම ගත්තොත් 2024 ඇස්තමේන්තුවේ බිලියන 7826යි. එතකොට පුනරාවර්තන වියදම් හැටියට බිලියන 5353ක් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා ගුරුවරු 4000ක් බස්සාහිර පළාතේ බඳව ගන්නෝ මේ වගේ අලුත් ව්‍යාපෘති සඳහා පුනරාවර්තන වියදම් වලට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මූලධන වියදම් වලට අපේ අමාත්‍යාංශ 29ට බිලියන 1204ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ණය ආපසු ගෙවන්න බිලියන 1268ක් වෙන් කරලා තියෙනවා. ඒතොර රාජ්‍ය ආදායම බිලියන 4259යි. රාජ්‍ය වියදම බිලියන 7826යි. එතකොට අයවැය හිඟයක් තියෙනවා. ඒ හිඟය තමයි රුපියල් බිලියන 3567. එතකොට මෙයත් මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා මේ සංඛ්‍යාලේඛන සියල්ල යථාර්ථයක් වෙනකොට මේ මුදලත් අපි හොයන්නට ඕනේ. වගේම තමයි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි රාජ්‍ය ආදායම රාජ්‍ය බදු ආදායම බිලියන 3820 ප්‍රධාන බදු අය ශීර්ෂ 4ක් යටතේ එකතු වෙනවා. ඒ වගේම උප ප්‍රධාන බදු අය ශීර්ෂ 34ක් යටතේ එකතු වෙනවා. හැබැයි මේ 34න් බදු එකතු වෙන්නේ අය ශීර්ෂ 19කින් විතරයි. ඒ වගේම තමයි බදු ආදායම් මාර්ග සංඛ්‍යාව 53ක් තියෙනවා. හැබැයි බදු එකතු වෙන්නේ අය ශීර්ෂ බදු ආදාය මාර්ග සංඛ්‍යාව 34කින් විතරයි. ඒතර එතනත් අඩුවක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒ අයශීෂ වලට එහෙම ආදා අයශීෂ දැම්මේ ඇයි කියලා. එකතු වෙන්නේ නැත්නම් බදු ආදායමක් නිකරුණේ දැම්මේ ඇයි කියන එක අපි දන්නේ නැහැ. ඒක අපි ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒ නිසා ශීෂ 34කින් ආදායම එකතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රාජ්‍ය බදු නොවන ආදායම් බිලියන 341 එකතු වෙන්නේ බදු නොවන ප්‍රධාන අය ශීෂ 6කින්. ඊළඟට බදු නොවන උප ප්‍රධාන අය ශීෂ 16කින්. බදු නොවන ආදායම් මාර්ග සංඛ්‍යාව 61කින්. මේ රාජ්‍ය බදු නොවන ආදායම එකතු වෙනවා අය ශීෂ 83කින්. ඒ වගේම අපිට ප්‍රධාන හැටියට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 20ක් 2024. ඒ වගේම පළාත් සභාවෙන් අපේ අයවැය ඇස්තමේන්තුවට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා බිලියන 78ක්. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ පළාත් සභා ආදායම එකතු වෙනවා පළාත් සභා ප්‍රධාන අය ශීෂ 1කින්, පළාත් සභා උප ප්‍රධාන අය ශීෂ 2කින්, පළාත් සභා ආදායම් මාර්ග 13කින්, ඒ කියන්නේ අය ශීෂ 16කින් මේ පළාත් සභා ආදායම අපිට එකතු වෙනවා. එම බලද්දී මුළු ආදායම් ශීෂ සංඛ්‍යාව 192යි. ඒකෙන් අර මම මුලින් කිව්වා වගේ ආදායම් උපයා ගන්නා ශීෂ සංඛ්‍යාව 158යි. 34කින් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට තියෙන කාරණාව තමයි අමාත්‍යංශ 29ක් තියෙනවා අපේ. ඒ වගේම ඒකේ ප්‍රධාන වෛශේෂ 29ක් තියෙනවා. ඒ වගේම විශේෂ වියදම් මේකක 25ක් තියෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, අධිකරණ මේ වගේ විශේෂ වියදම් මේකක 25ක් තියෙනවා. ඊළඟට අනුවැය ශීෂ 134ක් තියෙනවා. මෙහෙම තමයි මේ 188 හැදිලා තියෙන්නේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම මේ කතාව කිව්වේ මේ සියලු අය ශීෂ, වැය ශීෂ සහ මුදල් මොන පැත්තෙන්ද අපි එකතු කරගන්නේ කියන කාරණාව, වියදම් කරන්නේ කොහොමද කියන කාරණාව පෙළගස්සන්නේ මුදල් අමාත්‍යංශයේ ඉන්න මේ උසස් නිලධාරීන් සියලු දෙනා. එනම් මේ පිළිබඳව හොයලා බලලා පසුවිපරම් කරලා මාසෙන් මාසෙ මේ ආදායම එකතු වෙනවද, වියදම් හරියට කෙරෙනවද, මේ ව්‍යාපෘති මොනවාද වෙන්නේ, මේ පිළිබඳව සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තුවට වගේම මුදල් අමාත්‍යංශයට, මුදල් අමාත්‍යංශ අපේ උපදේශක කාරක සභාවට, මුදල් කාරක සභාවට, රාජ්‍ය ගිණුම් කාරක සභාවට, කෝප් එකට සහ විශේෂයෙන්ම ආංශික කාරක සභා 14ත් මේ වගකීම පැවරෙනවා. තරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේවා සොයා බැලුවේ නැත්තම් මේවා ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා පෙර වසරවල අයවැය ලේඛන ඉදිරිපත් කරනවා තමයි. හැබැයි ඒකෙන් 60%ක්වත් සාර්ථක කරගන්න පුළුවන් වෙලා නැහැ ගොඩක් වෙලාවට. ඒ නිසා මම ඉල්ලීම් කරන්නේ අපි එකතු කරන ආදායම සහ
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
වියදම අපි පැහැදිලිවම හරියාකාරව කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්නට ඕනේ. ඒ වගේම විශාල මුදලක් මේ අයවැයෙන් වෙන් කළා තියෙනවා වැටුප් වලටත්, විශ්‍රාම දීමනාවලට බිලියන 133. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති සඳහා බිලියන 55ක් වෙන් කළා තියෙනවා. මහා දැවැන්ත සංවර්ධන වැස්සක් මේ රටට වහින්න තියෙනවා 2024 අවුරුද්දේ. සාල වැඩ කොටසක් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ඒ ඉන්න සියලු ප්‍රධානින්ගේ වගකීම, ඒ ඉන්න සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම මේ මුදල් සම්භාරය රටේ ජනතාව වෙනුවෙන් හරියට වියදම් කරන එක. ඒ කාර්යය ඉෂ්ට කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපි අගය කරනවා සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරලා තියෙනවා. විශේෂම බස්නාහිර පළාතේ ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමාගේ පළාතේ බන්දරාගාර යළි ස්ථාපනය කරන්න මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. අපේ මහර බන්දනාගාරයට ගිනි තිබ්බා. මහර ගන්ධනාගාරේ පහසු ගන්නෑ. ඒ නිලධාරීන්ට ඉන්න තැනක් නෑ. නිසා අපි ඉල්ලීමක් කරනවා මහර බන්දනාගාරයත් හදලා දෙන්න කියලා. ඒ වගේම බස්නාහිර පළාතේ මාර්ග 26ක් සඳහා මිලියන 470ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පළාත් සංවර්ධනය සඳහා බස්නාහිර පළාතට බිලියන 3ක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම කටුවාපිටිය සාන්ත සෙවස්තියන් දේවස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 150,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. දම්පහ දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ අපේ පරිණපාන ගොඩනැගිල්ලට මිලියන 600ක් ඒක වැඩ අවසන් කරන්න වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගම්පහ උද්භිත උද්‍යානය සහ ඖෂධ උද්‍යානය සංවර්ධනයට මිලියන 14ක් වෙන් කරලා තියෙනවා. ගම්පහ අත්තනගල්ල මිනුවන්ගොඩ මීරිගම ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමයට මිලියන 155ක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම වතුකරේ ජනතාවට ඊඩම් අයිතිය ලබා දෙන්න ඊළඟට විමාධ්‍යගත අයවැයෙන් සඳහා මිලියන 11,250ක් වෙන් කිරීම අපි අගය කරනවා. නගරයේ ජීවත් වෙන ජනතාවගේ නිවාස අයිතිය ලබා දෙන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අස්වැසුමට 3 ගුණයක් මුදල් වැඩි කරලා දීලා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අයවැය අමාරු අවස්ථාවක ගෙනාවත් අපේ රාජ්‍ය සේවකයාගේ ඉඳන් අහිංසක දුප්පත් ප්‍රතිලාභියා දක්වා යම් මෙහෙවරක් කරන්න පුළුවන් සාර්ථක අයවැයක් මෙවර ඉදිරිපත් කරලා තියෙනවා කියන එක මතක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable M. Rameshwaran, you have 12 minutes.
நன்றி சபைக்கு தலைமைத்தாங்க கௌரவ உறுப்பினர் அவர்களே. 2024 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தை நிதியமைச்சர் என்ற ரீதியிலே நாட்டுடைய கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அண்மையிலே பாராளுமன்றத்திலே சமர்ப்பித்திருந்தார். அந்த வரவு செலவு திட்டம் நாட்டு மக்களுக்கு எதிர்காலத்திலே பயனடையக்கூடியதாக ஒரு நல்ல ஒரு வரவு செலவு திட்டத்தை நாட்டுடைய நிதியமைச்சர் கௌரவ ஜனாதிபதி அவர்கள் அதற்கு முதல் அவருக்கு நன்றி கூற வேண்டும். இந்த நாடு பாரிய ஒரு பொருளாதார பிரச்சனை, நாட்டில் நிதி இல்லா பிரச்சனை எல்லாம் இருக்கின்ற பொழுது இந்த நாட்டை பொறுப்பேற்று இந்த ஒரு வருட காலமாக இந்த நாட்டு மக்களுக்கு எந்தவித இடையூறுகளும் இல்லாமல் இந்த நாட்டு மக்கள் வாழ்வதற்கான ஒரு நல்ல சூழ்நிலையை நாட்டுடைய ஜனாதிபதி அவர்கள் ஏற்படுத்தி கொடுத்திருக்கிறார். அதே மாதிரி அடுத்த வருடத்துக்கான வரவு செலவு திட்டத்திலே மக்கள் பயனடையக்கூடிய வகையிலே இந்த வரவு செலவு திட்டத்தை சபையிலே அன்று ஜனாதிபதி அவர்கள் சமர்ப்பித்திருக்கின்றார். மலையக மக்களை பொறுத்தளவிலே உங்களுக்கு தெரியும், 200 வருடங்கள் இந்த நாட்டுக்கு வருகை தந்து அந்த மக்களுக்கு காணி உரிமை இல்லை, அவர்களுக்கான வீட்டு உரிமை இருக்கவில்லை. நாட்டுடைய ஜனாதிபதி அண்மையிலே அவர்களுக்கான அந்த காணி உரிமைக்கு 10 பேஜஸ் காணி வழங்க வேண்டும், அதற்கான நிதியும் 4 பில்லியன் ரூபாய் ஒதுக்கியிருக்கின்றார். இது எங்களுக்கு வரவேற்கக்கூடிய ஒரு விடயம். இந்த நாட்டுக்கு வந்து கிட்டத்தட்ட 200 வருடங்கள் ஆகின்றன. 200 வருட காலங்களிலே எந்தவிதமான காணி உரிமை இல்லாமல் அபிவிருத்திகள் அப்பப்போ வருகின்ற அரசாங்கத்தினூடாக பேசி மறைந்த தலைவர் ஆரம்பம் தொண்டமான ஐயா, சௌமியத்து தொண்டமான ஐயா அவர்கள் அமைச்சராக இருக்கின்ற பொழுது அரசாங்கத்துடன் பேசி பல்வேறு அபிவிருத்தி திட்டங்களை மலையெழுத்து கொண்டு வந்திருந்தார்கள். இருந்தாலும் அந்த மக்களுக்கு இன்று ஜனாதிபதி அவர்கள் 10 பேஜஸ் காணி வழங்குவதற்கான உறுதிமொழி வழங்கியிருந்தார். அதுக்கு எங்களது அமைச்சர் ஜீவன் தொண்டமான அவர்கள் இந்த மலையக மக்கள் நாட்டுக்கு வருகை தந்த 200 வருட விழாவை அண்மையிலே கொழும்பிலே அமைச்சர் ஜீவன் தொண்டமான் தலைமையில் கொண்டாடினார். அதற்கு நாட்டினுடைய ஜனாதிபதி அவர்கள், பிரதமர் அவர்கள், பாராளுமன்றத்தில் கௌரவ அமைச்சர்கள், கௌரவ உறுப்பினர்கள், வெளிநாட்டு தூதுவர்கள், வெளிநாட்டு அமைச்சர்கள், இந்தியாவினுடைய நிதி அமைச்சர்கள் என பல்வேறு பகுதியிலிருந்து வருகை தந்தார். அவர்கள் வருகை தந்தவர்கள் எல்லாமே அந்த மலையக மக்களுக்கு பல வாக்குறுதிகளை வழங்கியிருந்தார்கள். அதுக்கு நாங்கள் மிகவும் சந்தோஷம் அடைகிறோம், அவருக்கு நன்றியும் கூறுகிறோம். இதையும் பல பேர் விமர்சனம் செய்தார்கள். நாம் 200 நிகழ்வை ஏற்படுத்தி மலையக மக்களை கேவலப்படுத்தி விட்டதாக. யார் கேவலப்பட்டவர்கள் என்று அவர்களுக்கு தான் தெரியும். ஏன்னா உங்களுக்கு தெரியும், அந்த நிகழ்வை அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் நேர்த்தியாக நடத்தி அவர் ஜனாதிபதியிடம் ஒரு வேண்டுகோளை விடுத்தார், மலையக மக்களுக்கு இந்த காணி உரிமை வழங்க வேண்டும், அதற்கான முன்மொழிவை நீங்கள் இந்த விழாவில் வழங்க வேண்டும். அதே போன்று ஜனாதிபதி அவர்கள் இந்த விழாவுக்கு வருகை தந்து 10 pages காணியும் வழங்குவதாக உறுதியளித்து, அதே போல பாராளுமன்றத்திலும் வந்து கூறி அதற்கான 4 billion ரூபாய் காசுகளும் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றார். அதே போன்று மலையகத்தை அபிவிருத்தி செய்வதற்கு எல்லா கிராம உத்தியோகஸ்தர் பிரிவிலிருந்து அபிவிருத்தி செய்வதற்கும் மேலதிகமாகவும் காசுகளை ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றார். ஒரு காலங்களிலே மலையக அபிவிருத்திக்கென தோட்ட உட்கடவு அமைச்சுக்கு வழங்குகின்ற காசுகள் 1 billion இல்லாட்டி 2 billion. இம்முறைதான் பாரிய ஒரு தொகையை வழங்கி அந்த மலையக மக்களையும் இந்த நாட்டு மக்கள் என்கின்ற ஒரு சட்டத்துள்ளுக்கு ஜனாதிபதி அவர்கள் கொண்டிருக்கின்றார்கள். இதற்கு விமர்சனம் செய்கின்றார்கள் பலர். இந்த விமர்சனம் செய்து செய்து இந்த மலையக மக்களுடைய எதிர்காலத்தை இல்லாமாக்குகின்ற சில கூட்டங்கள் இருக்கின்றார்கள். எங்களை பொறுத்தளவிலே எந்த அரசாங்கம் இருக்கின்றார்களோ அவர்களோடு பேசி மலையக மக்களுக்கு என்னென்ன தேவை அதைதான் கடந்த காலங்களில் செய்துட்டு வந்திருக்கின்றோம். அண்மையிலே ஒருவர் கூறியிருந்தார், இங்கு தொண்டமான்கள் 40 வருட காலமாக ஆட்சி செய்திருக்கின்றார்கள், மலையக மக்களுக்கு எந்தவித காணி உரிமையும் பெற்றுக் கொடுக்கவில்லை, தான் 10 pages வாங்கி கொடுத்ததாக ஒருவர் கூறியிருந்தார். உண்மையிலேயே அரசு காணியை வாங்கி தனியாருக்கு கொடுத்து அதன் தனியார்கள் அந்த தோட்ட மக்கள் அங்க உள்ளே விடாதனால் அந்த தனியார் நிறுவனத்தோடு பேசிதான் 8 pages காணி அங்கு வாங்கி கொடுக்கப்பட்டிருக்கின்றது. எங்கேயுமே மலையகத்திலே 10 pages காணி வாங்கி கொடுக்கவில்லை. இப்போதுதான் ஜனாதிபதி அவர்கள் அமைச்சர் ஜீவன் தொண்டமான் அவருடைய வேண்டுகோளை ஏற்று இந்த 10 pages காணி வழங்குவதாக உறுதியளித்திருக்கின்றார். அதே மாதிரி பல்வேறு அபிவிருத்தி திட்டத்துக்கு ஜனாதிபதி அவர்கள் மலையக மக்களுக்கு நிதிகளை வழங்கியிருக்கின்றார்கள். நாட்டின் பல ஜனாதிபதிகள் இருந்திருக்கின்றார்கள், பல அரசாங்கங்கள் இருந்திருக்கு. இருந்திருந்தாலும் இன்று முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள் மலையக மக்களுக்கு பல்வேறு சேவை ஆற்றியிருந்தார், அதை நாங்கள் இப்போது மறந்துவிட முடியாது. அதற்கு அடுத்து இப்போதைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் மலையக மக்களுக்கு தேவையான அடுத்த வருஷ பாதிட்டிலே தேவையான நிதிகளை ஒதுக்கீடு கொடுத்திருக்கின்றார். இன்று நாட்டில் இவ்வளவு பொருளாதார பிரச்சனைகள் இருந்தாலும் கூட ஜனாதிபதிக்கு ஒரு நல்ல நோக்கங்கள் இருந்தது, இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும், எதிர்காலத்திலே இந்த நாட்டு மக்கள் கடந்த காலங்களில் பட்ட கஷ்டங்களை நீக்கி எதிர்காலத்தில் சிறப்பான ஒரு நாடை கட்டியெழுப்ப வேண்டும் என்பதிலே ஜனாதிபதி இன்றைக்கு முழுமையான ஒரு வேலை திட்டத்தை ஆரம்பித்திருக்கின்றார்கள். அவர்களுக்கு ஆளும் கட்சி எதிர்கட்சியினு பாராமல் எல்லோரும் ஒத்துழைக்க வேண்டும். நாடு பாரிய ஒரு பொருளாதார பிரச்சனை இருக்கின்ற பொழுது அப்போதைய ஜனாதிபதி பலருக்கு அழைப்பு விடுத்தாலும் கூட யாருமே அன்று அந்த அழைப்பை ஏற்றுக்கொள்ளவில்லை. இன்றைய ஜனாதிபதி அவர்கள் மிக பொறுப்போடு அந்த பொறுப்பை ஏற்று இன்று இந்த 1 வருட காலமாக சிறப்பான நாட்டை கட்டியெழுப்பி வந்திருக்கின்றார். அதே போன்று எதிர்வர காலங்களிலே சிறப்பாக அந்த நாட்டை கட்டியெழுப்பதற்கான வேலை திட்டத்தையும் அண்மையிலே இங்கு ஜனாதிபதி அவர்கள் சமர்ப்பித்திருக்கின்றார்கள். அதே போல இங்கு சந்தோஷமான பெருந்தோட்டங்களுக்கு, பெருந்தோட்ட வரலாறுலேயே இவ்வாறான ஒரு நிதிகளை ஒதுக்கீடு செய்யப்பட்டு அந்த மக்களுக்கு தேவையான காணி உரிமை, வீட்டு உரிமை என மலை இந்தியா அரசாங்கம் கடந்த முறை எங்களுக்கு 4000 வீடுகள் கொடுக்கப்பட்டது, இப்போது 10000 வீடுகள் கொடுக்கப்பட்டிருக்கின்றது. மலையக மக்களுக்கு தேவையான வீடுகள் 176000 மேற்பட்ட வீடுகள் தேவை இருக்கின்றது. அரசாங்கம் ஒவ்வொரு வருடமும் கட்டுகின்ற வீடு 1000 வீடுகள். அந்த 1000 வீடு அப்படி பார்க்க பல ஆண்டு காலங்களாகவும், அதற்காக அந்த காணி உரிமையை நாங்கள் கேட்டது. அப்படி காணி உரிமைகள் அவர்களுக்கு இருக்கின்ற பொழுது அவர்கள் தானாகவே சுயமாக கட்டிக்கொள்வதற்கு ஒரு சந்தர்ப்பமும் இருக்கின்றது. அதை இன்று ஜனாதிபதி அவர்கள் இந்த 10 pages காணிக்கு தேவையான வசதிகளை செய்து கொடுத்திருக்கின்றார். எதிர்காலத்திலே இந்த மலையக மக்களுடைய கல்விக்கு தேவையான வசதிகளை ஜனாதிபதி அண்மையிலே கூறியிருந்தார். அதே போல அன்றும் கல்விக்கு தேவையான நிதிகளை ஒதுக்கீடு செய்து கொடுத்திருக்கின்றார். ஏனென்றால் மலையக மக்களுடைய வளர்ச்சி அந்த கல்விதான். அதனால்தான் இன்றைக்கு மலையக மக்கள் எல்லா துறையிலையும் இன்னைக்கு கல்வியிலே சிறந்த பெருபேர்களை பெற்று இன்னைக்கு எல்லா துறைகளிலும் நாங்கள் பிரகாசிக்கிறோம் என்றால் அது கல்விதான். அதற்கும் எதிர்காலத்தில் சிறந்த வேலை திட்டத்தை ஜனாதிபதி ஆரம்பித்து கொடுத்திருக்கின்றார். இதெல்லாம் வருவதற்கு நாங்கள் எல்லாம் ஒரு நல்ல சக்தியாக இருக்க வேண்டும். சக்தியாக இருக்கின்ற பொழுது சிறந்த ஒரு நாடை கட்டியெழுப்புவதற்கான ஒரு நல்ல சந்தர்ப்பம் ஏற்படும். அந்த சந்தர்ப்பத்தை இன்று ஜனாதிபதி அவர்கள் நாட்டு மக்களுக்கு வழங்கியிருக்கின்றார்கள். எதிர்காலத்திலே நாங்கள் எந்த நாளும் மலையகத்தை பொறுத்தளவிலே பல அரசியல் கட்சிகள் இருந்தாலும் அவர்களுக்கு இலங்கை தொழிலாளர் காங்கிரஸ் எங்களது ஸ்தாபனத்தை குறை சொல்லாமல் அரசியல் நடத்தியது கிடையாது. எங்களை பொறுத்தவரை அவ்வாறு இல்லை. எங்களது தலைவர் செந்தில் தொண்டமானுக்கு அந்த நோக்கம், அமைச்சர் ஜீவன் தொண்டமானுக்கும் நோக்கம் இருக்கின்றது. மலையக மக்களுக்கு எல்லோத்துடைய ஒன்றாக இணைந்து மலையக மக்களுடைய குறைகளை எதிர்காலத்திலே நிறைவேற்ற வேண்டும். அதற்கு தான் நாங்கள் எல்லோருக்கும் அழைப்பும் கொடுத்திருந்தோம். எல்லோரும் வாங்கள் ஒன்றிணைந்து இந்த மலையக மக்களுடைய எதிர்கால வேலைத்திட்டத்தை கட்டி எழுப்புவோம் என்று. எந்த நாளும் குறை கூறி அரசியல் நடத்துவதை விட மலையக மக்களுக்கு எல்லோரும் சேர்ந்து ஜனாதிபதி கரங்களை பலன்படுத்தி இந்த வேலைத்திட்டத்தை உருவாக்க வேண்டும் என்று எங்களுடைய எதிர்பார்ப்பு. அதுக்கு தான் நாங்கள் முழுமையான ஆதரவினை ஜனாதிபதி அவர்களுக்கு நாங்கள் வழங்கி வருகின்றோம். எதிர்காலத்திலே நிச்சயமாக ஜனாதிபதிக்கு முழுமையான ஆதரவு எங்கள் ஆதரவு இருக்கும். மலையக மக்களுக்கு தேவையான வேலைத்திட்டத்தை இருக்கின்ற அரசாங்கத்தோடு தான் நாங்கள் பேசி பெற்றுக் கொள்ள முடியும். அந்த சந்தர்ப்பத்தை மலையக மக்கள் எங்களுக்கு வழங்கியிருக்கின்றார்கள். எதிர்காலத்தில் நிச்சயமாக ஜனாதிபதியுடன் இணைந்து மலைய மக்களுக்கு தேவையான அபிவிருத்தி திட்டங்களை செய்வோம் என கூறி இந்த சந்தர்ப்பத்தை நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
Bom, Mr. T.